ගරු සුනිල් වටගල ඇමතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමියනි, ඉතින් එතුමාගේ කතාව ඇතුලේ කන්ද නිර්වත් කතාවක් කිව්වා. කවුද මේ නිර්වත් වෙලා ඉන්නේ කියලා. ඇත්තටම ජනාධිපතිවරයාගේ ඊයේ අයවැය ලේඛනයෙන් පස්සේ විපක්ෂයේ විසින් එළිය දීපු වොයිස් කට් වලින් පේනවා කවුද නිර්වත් වෙලා ඉන්නේ කියලා. ඒක නිසා හරි පැහැදිලි ගරු සභාපතිතුමියනි, දැන් එතුමා කිව්වනේ මොකද්ද අපි දැන් මොකද්ද දැන්වත් දැනගන්නකෝ අපි යන පාර වැරදි කියලා කබීර මන්ත්‍රීතුමා කිව්වනේ. ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 70 ගාණක් දීලා ඒගොල්ලෝ යන පාර දිහා අපි බලාගෙන හිටියා. අන්තිමට තනි වචනයක් ආවා රට බුන්වත් කියලා. එතකොට මං හිතන්නේ එතුමා හිතාගෙන ඉන්න ඇති බුන්වත් පාර තමයි හොඳ පාර කියලා. මාර පාරක් ඒක. ඒක තමයි පාර. ගරු සභාපතිතුමියනි, කදයක් කියන්න. මේ අයවැය ජනතාවාදී අයවැයක් කියන එකට උදාහරණ කීපයක් තියෙනවා. ජනාධිපතිවරයාම මේ සභාවේ කිව්වා එක දෙයක් නිසා තමයි අද විපක්ෂයට කට උත්තර නැත්තේ. හර්ෂ මන්ත්‍රීතුමා 45 මිනිත්ස් අරගෙන තවත් විනාඩි 10ක්ද 15ක්ද අරගෙන කතා කරා. පැයක් දුන්නා. ඊට පස්සේ අපේ වැඩිම කතිකයා අපේ කබීර් හාෂිම් මන්ත්‍රීතුමා කතා කරා. මට කියන්න මොනවද මේ අයවැයට එරෙහිව ආපු හරයාත්මක විවේචනය? ඒගොල්ලන්ට කතාව පටන් ගන්න වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ අයවැය ඇතුලේ. ඒගොල්ලන්ට කියන්න සිද්ධ වෙලා තියෙනවා පළවෙනි වචනේ අයවැය හොඳයි, සාධනීය පැති තියෙනවා, එහෙත් කියලා තමයි වැඩේ පටන් ගන්න වෙලා තියෙන්නේ. ඔන්න ඔතෙන්ට අද අපි ආණ්ඩුව විසින් විපක්ෂය වට්ටලා තියෙනවා, ගෙනල්ලා තියෙනවා. අන්න එක දැනගන්න. හරිද? එතකොට ඒකේ මූලික ලක්ෂණය වුණේ මොකද්ද? මූලික ලක්ෂණය තමයි වෙන මොකක්වත් නෙවෙයි, කලින් අවුරුදු 70 ගානට වඩා වෙනස් අයවැය දෙකක් අපි ඉදිරිපත් කරා. පළවෙනි අයවැයෙන් අපි කිව්වා මොකද්ද පළවෙනි අයවැය? මේක ජනතාවාදී අයවැයක්. ජනතාවගේ කලින් ජනතාවගේ පටිය තද කරගන්න කියපු පාලකයෝ වෙනුවට පාලකයෝ පටිය තද කරගෙන ජනතාවගේ පටිය ලියලා තියෙන්නේ. ඒක තමයි වෙනස. අන්න ඒක තමයි අයවැයේ හරයාත්මක වෙනස. හරි, ඒක කියනකොට කෑ ගහලා. හරිද? අනිත් එක තමයි ගරු කබීර් රාෂිම් මන්ත්‍රීතුමා අපේ ජයග්‍රහණයේ මූලික දේ තමයි මහජන මුදල් අවභාවිතා නොකළ රාජ්‍ය මූල්‍ය හරියට කිරීමේ ආණ්ඩුව. එතකොට රාජ්‍ය මූල්‍ය හරියටම පවත්වාගෙන ගියපු ආණ්ඩුවක් නිසා තමයි අද අවුරුද්දක් යනකොට මෙවැනි සාධනීය අයවැයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය මූලික සාධක මත, ඒ මූලික සාධක දෙක සාර්ථක වූ නිසා අද විපක්ෂයට කට උත්තර නැතිවලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔබතුමා කියන්නේ නීතිය ආධිපත්‍ය ගාවගෙන ගියා. නීතිය ආධිපත්‍ය අපි හරියට රැක්ක කියන එක පැත්තට උදාහරණ තියෙන්නේ. අපි නීතිය ආධිපත්‍ය අනිත් පැත්තට ගියා කියන එකට උදාහරණත් ඕගොල්ලන්ට නැහැ. අන්න එක දැනගන්න. හරිද? දැන් මෙතන චාමර මන්ත්‍රීතුමා අභියෝගයක් කරා අපිට. මොකද්ද? දැන් ලසාගේ ඝාතනයේදී දේශපාලනය මැදිහත් වුණා. අභියෝගයක් කරා මේ පාර්ලිමේන්තුවට පුළුවන් නම් දවස් 3ක් ඇතුළත වෙඩික්කරුව අල්ලන්න කියලා අභියෝගයක් කරා. අභියෝගය මහජන ආරක්ෂක ඇමති බාරගත්තා. දවස් දෙකමාරෙන් වෙඩික්කරුව අත්අඩංගුවට ගත්තා. තේරෙනවද? දවස් දෙකමාරෙන්. එතකොට අපි ඔය නිකන් සාම ගරු මන්ත්‍රීතුමා ආවට ගියාට වචන පාවිච්චි කරන්න එපා. අපිට කියන්න ඒ අභියෝගයේ තීච්ඡ දේශපාලනය නෑ. වෙඩික්කරුවෙක් ඇවිල්ලා වෙඩි තිබ්බා. ඒ වෙඩික්කරුවව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා බයිසිකල් පැදිකරුවත් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒකයි වෙනස ඕගොල්ලෝ බලාගෙන හිටියා අනුර ඕගොල්ලෝ බලාගෙන හිටියා අනුරාධපුර උදාහරණෙන් අපිට බැටේ දෙන්න තේරෙනද අනුරාධපුර සිද්ධිය හරියටම කළමනාකරණය කළා තියෙනවා අපි මේ පොලිසියට මැදිහත් වෙන්නේ නැහැ කියන එකට අපේ එකෙක් වරදක් කරත් අපි ඒකට මැදිහත් වෙන්නේ නැහැ කියන අපි ආදර්ශي අපි දීලා තියෙනවා කට උත්තර නැතින දීලා තියෙනවා තේරුණාද ඒක නිසා නීති ආධිපත්‍ය ගැන කතා කරන දෙයක් නැහැ දැන් අපි කාටත් අපි නීති ආධිපත්‍ය හරියටම රකින්නවා ඒකට අදාළ ඒකට හේතුව තමයි අපි ආයතන ස්වාධීන කරලා ආයතන ස්වාධීන කරලා ඒ ස්වාධීන කරපු ආයතන ඇතුලේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ අපි හරියටම කියලා තියෙනවා. ඒකයි කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කියන්නේ. ගරු මූලාසනාරූඪ මන් දෙන්නම් උත්තර. මන් දෙන්නම් උත්තර.
කතා කරන්න.
ඔබතුමා ආගෙන ඉන්න උත්තරේ වාඩි වෙන්න කොහට උත්තරේ දෙන්න වාඩි වෙන්න හරිද
ආගෙන ඉන්න කට ආපුවාගෙන
අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි
කතා කරන්න
ඔබතුමා අපි මේ ආයතන වලට මැදිහත් වෙන්නේ නැහැ ඒ මන්ත්‍රීතුමියගේ නිවස පවා පරීක්ෂා කරලා තිනවා. ඕගොල්ලන්ගේ කාලේ නම් මන්ත්‍රීවරුන්ගේ නිවස පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා බදාගත්තා. අන්න ඒක තේරුම් ගන්නවා. හරිද? අපි ගිහිලා ඕගොල්ලන්ගේ කාලේ ඒව කරන්න ඉඩ දුන්නේ නැහැ. ඕගොල්ලන්ගේ හවුල් ලාන්ඩු වල පාලක එහෙමයි කරේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඕගොල්ලෝ තමයි හරි අපි නෙවෙයි ඕගොල්ලෝ කට්ටිය. ඕගොල්ලෝ හවුලට ආණ්ඩු කරපු කට්ටියගේ නායකව එහෙම උනේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමියනි ඊට පස්සේ අපි කියනවා දැන් මෙතන ගරු ඊට පස්සේ නීති ගරු සභාපතිතුමියනි ඊට පස්සේ අපේ හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා හර්ෂ මන්ත්‍රීතුමාගේ කතාව ඇතුළේ කිව්වා ඊ වීසා සිද්ධිය ගරු සභාපතිතුමනි ඊ වීසා සිද්ධිය පිළිබඳව අපට මේ ආණ්ඩුවට විවේචනයක් නැහැ ඒකට හේතුව තමයි ඊ ගරු හර්ෂ මන්ත්‍රීතුමා මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු 8ක් විභාගයට යනවා ඒ මේ එළමෙන 17 ඉඳා ආගියුමන්ට්ස් ගන්නවා ඊට අමතරව කාගේද විගණකාධිපති වාර්තාවක් දීලා තිනවා ඒ වාර්තාවේ ඇතුලේ සිද්ධියක් තිනවා ඒ සිද්ධිය මොකද්ද ඒ කොන්දේසිය කියන්නේ කන්නඩීද ඒ කොන්දේසිය කියනවා ශ්‍රේෂ්ඨාධිකරණේ මේ සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩු කරවල තීරණයන්ට යටත්ව ඉදිරියේදී වඩා සුදුසු ඊ වීසා ක්‍රමවේදයක් විනිවිදභාවයකින් යුතුව සුදුසු ලන්සු කැඳවීමක් මගින් සේවා සපයන්නකු තෝරා ගැනීම අපි නිර්දේශ කරමි. ගරු මන්ත්‍රීතුමා දැනටමත් නඩු අට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතිනවා. ඊට පස්සේ එම විභාග වීමෙන් අනතුරුව මේ කොන්දේසිය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නැහැ. ඒක එතකොට මේ අපිට දායාද ලැබුණේ කිලෝමීටර් 3-4 පෝලිං එක ගරු සභාපතිතුමනි. මීට අදාළ සියලු මැදිහත් වීම් කරලා ඊට අදාළ මැදිහත් වීම් ඇතුලේ අද ඒ සියලු ප්‍රශ්න බේරලා තිනවා. අද හර්ෂ මන්ත්‍රීතුමාගේ ඊට අදාළ විවේචනයට අද මේ ආණ්ඩුවේ විවේචනයක් නැහැ.
විනාඩි 2ක් කාලයක් තිබෙන්නේ ඔබතුමා.
ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ අයවැය ඇතුලේ තියෙන එකක් තමයි රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන සඳහා රුපියල් මිලියන 1500ක් දීලා තිනවා. අපි කවුරුත් ගරු සභාපතිතුමියනි මේ වැඩසටහන සාර්ථක කරගන්න අපි මැදිහත් වෙන්න ඕන. මොකද මේකත් අවුරුදු 70 ගණනක් ඇතුලේ අපිට මේ රට මේ අයිස් කුඩු ගංජා වසංගතයට අදාළව දේශපාලනයේ මැදිහත් වෙලා ඒ දේශපාලනය විසින් පෝෂණය කරලා හදලා වඩලා ගෙනත් දීපු දායාදයක් මේ. එතකොට අපේ ජනාධිපතිවරයාට බාර ගන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අද ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සංවිධාන හදලා ප්‍රාදේශීය සංවිධාන හදලා ගමේ මහජන ආරක්ෂක කමිටුව හදලා ඒ නිශ්චිත සංවිධාන ව්‍යුහයක් ඇතුලේ අද අපි මේ වැඩසටහනට අත ගහලා තින්නේ. අපි ඉල්ලා සිටිනවා අඩුම තරමින් විපක්ෂයට මේකට මේ ව්‍යසනයට ගොදුරුවන්ගේ බාල තරුණ මහලු ભેදයක් නැහැ. ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා ભેදයක් නැහැ. සිංහල දවිද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. එකවන්න එක කුඩයට එකතු වෙන්න පුළුවන් ව්‍යසනයක් ඇවිල්ලා තිනවා. ඒ ව්‍යසනය එහා පැත්තට හරවන්න කරුණා කරලා අපිට සහයෝගය දෙන්නේ කියන ඉල්ලීම මේ වෙලාව කරනවා. මොකද මේක අද ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස අපි සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා දිස්ත්‍රික් සංවිධාන හදලා මෙන්න මේ රට අගාධයට දාලා තියෙන මේ ව්‍යසනය ආපසට හැරවීම සඳහා කරුණාකරලා විපක්ෂයෙන් අඩුම තරමින් මේකටවත් අපිට සහයෝගය දෙන්නේ කියන ඉල්ලීම මේ වෙලාවේ කරනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් ගරු සභාපතිතුමියනි, ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ගැන කතා කරා. අපිට ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය ගැන කතා කරන දෙයක් නැහැ. මේ ආණ්ඩුවේ ඕනෑ තරම් ප්‍රජාතන්ත්‍රවාදය අපි දීලා තිනවා. ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය කතා කරන්න ඕන නම් අපි දන්නවා අපේ පක්ෂයේ නායකවරුන්ව හිර කරන්න විවිධ විදිහේ කොමිෂන් සභා අරගෙන ආවා. අපි දන්නවා වර්තමාන ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ අදාළ තත්ත්වයට මුහුණ දුන්නා. කොමිෂන් සභාවකට අරන් ගියා. ඒ කොමිෂන් සභාව ඇතුලේ දඬුවම් දෙන්න හැදුවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ව්‍යාචනාධිකරණයේ මැදිහත් වෙලා තමයි ඒව ආපස්සට හරවන්න පුළුවන් වුණේ. එතකොට ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය කියන්නේ නීතිය ඒගොල්ලන්ට ඕන විදිහට නවලගෙන ආපු දේවල්. අද ලංකාවේ ප්‍රථම වතාවට අපේ ජනාධිපතිවරයාගේ කාලේ තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවල් නවල නැතුව ආණ්ඩුකම ව්‍යවස්ථාවට යටින් ඉඳගෙන රට පාලනය කරන ජනාධිපතිවරයෙක් බිහි වෙලා ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඇතුලේ ලියලා තිනවා 1 සිට 8 දක්වා ජනාධිපතිවරු ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියලා තියෙනවා. ඒක නිසා අපි කියනවා ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය කියන්නේ ඒගොල්ලන්ට ස්ටපල් වෙන එකක්, ප්‍රතිබන්ධනයක්. ඒක නිසා ඒක අපේ දෙයක් නෙවෙයි, ඒගොල්ලන්ගේ දෙයක්. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දෙන්න.